ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අදත් සුපුරුදු පරිදි ලෝකට විදෙස් විත්ති සමගින් සිකුරාදා SBS සිංහල වැඩසටහනට එකතු වෙන IFP මාධ්‍ය ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ. අයිබෝන් අමල්.
අයිබෝන් චරිත.
ඔව් අමල්, ඇත්තටම අදත් අපිට මුලින්ම කතා බහ කරන්නට සිදුවන්නේ මේ කොරෝනා වසංගතයේ විශේෂයෙන්ම ඉන්දියාව පිළිබඳවත් අපි කතා කරමු. නමුත් මම කැමති ඊට කලින් අවධානය යොමු කරන්න දැන් මේ COVID-19 එන්නස විශේෂයෙන්ම ඒ සඳහා පේටන් බලපත්‍රයක් ලබා ගැනීම ඇත්තම අවශ්‍ය නොමැති බවට දැන් ඇමරිකාව පවසනවා. මේ සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු මොනවද? මම කැමතියි ඒ ඉන්න අපි කතා බහ ආරම්භ කරන්න.
චරිත, මෙතන ඇමරිකාව සහයෝගය දක්වලා තියෙනවා. විශේෂයෙන්ම තුන්වන ලෝකේ රටවල් වලින් ඉල්ලීමක් තිබුණා මේ එන්නත සම්බන්ධයෙන්. මේකේ තියෙන බුද්ධිමය දේපල අයිතිය ඒ නිෂ්පාදකයන්ට බල කරන්නයි කියලා ඒ බුද්ධිමය දේපල අයිතිය අතහරින්න කියලා. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට මේ එන්නත නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන විදියට මේ තමන්ගේ පේටන් අයිතිය අත්හරින්න කියලා. ඉතින් මෙතනදී මේ එන්නත නිෂ්පාදනය කරන ආයතන සහ ඒවායේ ඒ රටවල් බොහොම විරෝධයක් දක්වලා, මොකද ඔවුන් ප්‍රකාශ කරනවා මේ එන්නත නිෂ්පාදනය කිරීමේදී ඔවුන්ට තියෙන එක දිරිගැන්වීමක් තමයි තමන්ගේ ඒ බුද්ධිමය දේපල, එහෙම නැත්නම් මේ පේටන්ට් එක නිසා ඔවුනට ලබා ගන්න වාණිජමය වශයෙන් තියෙන ලාභය, එවෙන් එය දිරිගැන්වීමක් හැටියට දක්වලා යම් කිසි විදිහකින් මේකේ අයිතිය, මේ බුද්ධිමය දේපල අයිතිය ඔවුන් අත්හැරියොත් මේ ඉදිරියට මේ එන්නත් සොයා ගැනීම වගේ කාරණාවලදී ඒක අධෛර්ය වෙන කාරණාවක් බවට පත් වෙනවා කියලා. නමුත් ජෝ බයිඩන් ජනාධිපතිවරයා ඔහු මේ අවස්ථාවේදී ප්‍රකාශ කළා තියෙනවා දැනට මේක සුවිශේෂ අවස්ථාවක්, ලෝකයේ විශේෂයෙන්ම දුප්පත් සහ දියුණු වෙන රටවල් වල ජනතාවට මේ එන්නත ඉක්මනටත් ඒ වගේම සහනදායි මිලකටත් ලබා දෙන්නට අවශ්‍ය නිසා මේ ආයතන වලින් මේ ඉල්ලීම කරලා පේටන් බලපත්‍රය ඉවත් කරගන්නයි කියන ඒ ඉල්ලීමට ඇමරිකාව සහාය දක්වලා තියෙනවා. මෙතනදී ඉන්දියාව තමයි වැඩිපුරම මේ කාරණාව සම්බන්ධයෙන් ප්‍රබලව ලෝකේ හඬක් මතු කරලා මේ කටයුතු ඉදිරියට ගෙන ගියේ. මොකද අපි දන්නවා ලෝකේ වැඩිපුරම ඖෂධ නිෂ්පාදනය කරන රට තමයි ඉන්දියාව. ඉතින් ඉන්දියාවේ නිෂ්පාදනය කරන බොහෝ ඖෂධ පිට රටවල් වල දියුණු කරපු, එහෙම නැත්නම් පිට රටවල අය සොයාගත්තු ඖෂධ වර්ග ඒවා දැන් මේ වෙනකොට ඒවායේ සමහර ඖෂධ වල ඒ පේටන් බලපත්‍ර කාලේ අවුරුදු 20කට පස්සේ අහෝසි වෙනවා. එවැනි ඖෂධ ඉතාමත්ම අඩුමිලට ඉන්දියාවේ නිෂ්පාදනය කරනවා. ඉතින් ඒ ආකාරයට මේ එන්නතුත් ඉන්දියාවේ නිෂ්පාදනය, විශේෂයෙන්ම ඉන්දියාව වගේ රටවල නිෂ්පාදනය කරන්න තමයි ඔවුන් ඉල්ලීමක් කළා තියෙන්නේ. දැන් මේ වෙනකොට යුරෝපා සංගමයත් එක්තරා විදියකට මේ ඉල්ලීමට අනුකූලතාවයක් දක්වලා මේ වෙනකොට ඔවුන් ප්‍රකාශ කළා තියෙනවා මේ කාරණාව සම්බන්ධයෙන් ඔවුන් දැන් සාකච්ඡා කරන්නට කැමතියි කියලා. ඔස්ට්‍රේලියාව වගේ රටවල් වලත් අඩු මුදලට මේ එන්නත් නිෂ්පාදනය කරලා ඒ අවශ්‍ය රටවල් වලට ඉතා ඉක්මනින් ලබා දීමේ හැකියාවක් තියෙනවා කියන තර්කය තමයි මේ වෙනකොට ගොඩනැගිලා තියෙන්නේ. ඊට විරුද්ධව මේ පේටන් බලපත්‍ර හිමියන්ගේ තර්කය තමයි ඊට වඩා හොඳයි කියලා දුප්පත්, එහෙම නැත්නම් දියුණු වෙන රටවල් වලට සහනදායි මිලට රජයන් මැදිහත් වීම තුළින් ඒවා සහනාධාරයක් හරහා ලබා දීම වඩා යෝග්‍යයි කියලා.
ඔව් මල්, දැන් එතකොට මං හිතන්නේ ලෝකයේ වැඩිපුරම දිනකදී ආසාදන වාර්තාවෙන් ඉන්දියාවෙන් දැන් ඉන්දියාවේ වත්මන් තත්ත්වය මොන වගේද?
මෙතනදී චරිත, ඉන්දියාවේ පහුගිය සතිය විහාරතම බලපුවාම හැමදාම ඉන්දියාවේ අලුත් වාර්තාවක් පිහිටෙනවා. ඒ කියන්නේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව පැත්තෙන් බැලුවත්, ඒ වගේම ජීවිතක්ෂර පත්වෙන මේ රෝගී තත්ත්වය නිසා ජීවිතක්ෂර පත්වෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව බලුවමත් ඉතාම අධික තත්ත්වයකට තියෙනවා. මෙතනදී නිල සංඛ්‍යා ලේඛන පිළිබඳව විශාල ගැටලුවක් මතුවලා තියෙනවා. බොහෝ වෙලාවට නිල වශයෙන් අපිට දන්වලා තියෙන්නේ මේ වෙනකොට දිනකට ආසාදිතයන් 104ක වගේ ප්‍රමාණයක්, ඒකම 3800ක් 4000ක් අතර ප්‍රමාණයක් නිල වශයෙන් දිනකට මේ රෝග නිසා ඉන්දියාවේ ජීවිතක්ෂර පත් වෙනයි කියලා. නමුත් ඉන්දියාවේ බලධාරීන් පිළිගන්නවා බොහෝ ස්ථානවල මේ සංඛ්‍යා ලේඛන හරි ආකාරයෙන් වාර්තා වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ අනුව විශ්වාස කරනවා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දැනට නිල වශයෙන් වාර්තා වෙන සංඛ්‍යාවට වඩා බොහෝ විට 30 ගුණයක් විතර වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මරණ සංඛ්‍යාව නිල වශයෙන් වාර්තා වෙන සංඛ්‍යාවට වඩා 10 ගුණයක් වැඩි වෙන්න පුළුවන් කියලා. අපි බැලුවොත් පහුගිය දින කිහිපයේදී මුළු ලෝකයේම කොරෝනාවෙන් ජීවිතක්ෂයට පත්වන සංඛ්‍යාවෙන් 25%ක් ඉන්දියාවෙන් පමණක් වාර්තා වෙලා තියෙනවා. මේ නිල වශයෙන් ප්‍රකාශ වෙන සංඛ්‍යාවලින්. ඉතින් ඒ අතින් බලපුවාම අද ලෝකයේ මේ වෛරසය වඩාත්ම වේගයෙන් පැතිර යන සහ දරුණුවටම පැතිර යන රට හැටියට ඉන්දියාව පත් වෙලා තියෙනවා. ඒකම මේ වෙනකොට ඉන්දියාවේ අසල්වාසී රටවල් ඉන්දියාවත් එක්ක තියෙන තමන්ගේ දේශ සීමාවන් වසා දමන්නට කටයුතු කරලා තියෙනවා. බංග්ලාදේශය අතර බංග්ලාදේශයේ ගිය මාසයේ අවසාන භාගයේ වෙනකොට ඔවුන්ගේ දේශ සීමාව වහලා දැම්ම. ඒ එක්කම නේපාලයත් ඉවනිම පියවරක් අරන් තිබුණ. දැන් අපිට වාර්තා වෙනවා මාලදිවයිනේ මෙතෙක් කල ඔවුන් ඉන්දියාවේ සංචාරකයන් පිළිගැනීමට ඔවුන් සැරසෙන හිටිය. නමුත් ඔවුනුත් දැන් සීමා ඇති කරලා තියෙනවා. විශේෂයෙන්ම PCR පරීක්ෂණයක් නැතිව ඉන්දියානුවන්ට රටට ඇතුළු වීම දැන් තහනම් කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට ඉන්දියාවේ රෝගී වැඩිවීමේ වේගයත් එක්කලා අසල්වාසීන් රටවල් මේ වෙනකොට ඒ ආකාරයෙන් තමන්ගේ දේශ සීමාව වහලා කටයුතු කරලා තියෙනවා. මේ අනිකුත් අසල්වාසී රටවලත් ඇතරම බැලුවොත් නේපාලේ, බංග්ලාදේශයේ, ශ්‍රී ලංකාව, මාලදිව වෙන මේ සියලුම රටවල්, ඉන්දියාව අවට තියෙන සියලුම රටවල්, පාකිස්තානයේ සහ භූටානයේ ඇතුළු හැම දකුණු ආසියාවේ රටකම මේ පහුගිය සති දෙක ඇතුළත තුළදී වාර්තාගත විදිහට රෝගීන්ගේ සංඛ්‍යාවත් මරණ සංඛ්‍යාවත් වැඩි වෙලා තියෙනවා.
ඔමාල එතකොට දැන් මේ G7 සමුළුවට පෙර පැවැත්වෙන මේ විදේශ අමාත්‍ය සමුළුවට ඉන්දියාවේ සහභාගීත්වය සම්බන්ධයෙන් පොතක් වාර්තා වෙනවා. මොකක්ද ඒ තත්ත්වය?
මේක ඇත්තටම චරිත G7 සමුළුව කියන්නේ ලෝකේ දියුණුම රටවල් 7 වාර්ෂිකව පවත්වන සමුළුව. ඉන්දියාව මේ සමුළුවේ සාමාජිකයෙක් නොවුනට බ්‍රිතාන්‍ය මේ සමුළුවේ සභාපතිත්වයේ දරන අවස්ථාවේදී බ්‍රිතාන්‍ය තමයි ඉන්දියාවට ආරාධනා කරලා තියෙන්නේ මේ සමුළුවට පැමිණෙන්නටයි කියලා. මේ සමුළුවේ ආරාධිතයෙක් හැටියට. මෙතනදී ඉන්දියාවේ විදේශ අමාත්‍යවරයාට සහභාගී වෙන්න කියලා තියෙන විශේෂයෙන්ම මේ අවස්ථාවේ ඉන්දියා පළවෙනි කාරණාව තමයි ඉන්දියාව ඉතාමත්ම දරුණු ලෙස කොරෝනා ව්‍යසනයට මුහුණ දෙනවා. ඒ එක්කම ඉන්දියාව අර එන්නත කිසිම බාධාවකින් තොරව ඒ බුද්ධිමය දේපළ බැඳීමකින් තොරව ඒක නිෂ්පාදනය කරන්න ඒ කරපු ඉල්ලීමක් එක්කල තමයි බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවේ විදේශ අමාත්‍ය ජයශංකර්ට ආරාධනා කරේ මේ සමුළුවට සහභාගී වෙන්න කියලා. මේ සමුළුවට සහභාගී වෙන ඒ දූත මණ්ඩල වල පිරිස් වලට PCR පරීක්ෂණ කරලා ඔවුන් කොරෝනා වෛරසයෙන් ඔවුන්ට නැහැයි කියන ඒ සහතිකයේ මත තමයි මේ සමුළුවට ඔවුන්ව සහභාගී කරගත්තේ. මොකද මේ සමුළුව මුහුණට මුහුණලා කරන සමුළුවක්, මීට කලින් සිද්ධ කළා වගේ අන්තර්ජාලය හරහා කරන එකක් නෙමෙයි. නමුත් මේ අවස්ථාවේදී ඉන්දියාවේ දූත මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙක් ඔවුන් අර දිනපතා දෛනිකව කරන PCR පරීක්ෂණ වලදී ලන්ඩන් නුවරේ කරපු PCR පරීක්ෂණයකදී ඔවුන් ආසාදිතයන් හැටියට හඳුනාගෙන තිබුණා. ඒකෙන් පස්සේ දැන් ඉන්දියාවේ ඒ දූත මණ්ඩලය නිරෝධායනයකට පත් වෙලා තියෙනවා. ජයශංකර් විදේශ අමාත්‍යවරයා මේ සමුළුවට සහභාගී වුණත් ඔහු දැන් මේ සමුළුවේ අනෙකුත් සමාජිකයන් සමග එකතු වෙන්නේ අන්තර්ජාලය හරහා, කියන්නේ ඔන්ලයින් ක්‍රමයට. ඉතින් ඔහු ප්‍රකාශ කරලා තියෙනවා ඔහුගේ දූත මණ්ඩලයේ මේ දෙදෙනෙකුට රෝගය වැළඳීම නිසා සමහර විට ඔහු හරහා අනෙකුත් රාජ්‍ය නායකයන්ටත් මේ රෝගය වැළඳෙන ඉඩකඩ තියෙන නිසා ඔහු ස්වයං නිරෝධායනයකට ලක් වුණායි කියලා.
ඔව්, එතකොට අමල අපිට මේ Facebook ආයතන විසින් හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහනමට ලක්වීම සම්බන්ධයෙනුත් අලුතෙන් තොරතුරු වාර්තා වෙනවා නේද?
චරිතා, දැන් අපි දන්නවා ඩොනල්ඩ් ට්‍රම්ප් Facebook පමණක් නෙමෙයි අනෙකුත් සමාජ මාධ්‍ය ජාලාවලිනුත් ඔහුව ඉවත් කරලා තිබුණා. විශේෂයෙන්ම ඔහු වෛරී සහගත ප්‍රකාශ කරනවා, ඔහු සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් අනෙකුත් අයට එරෙහිව කරන ප්‍රචාරයන් පිළිගන්න බෑ, ඒවා ඔවුන්ගේ අපි කියන මේ කොමියුනිටි රූල්ස් වලට අනුකූල නැහැයි කියලා තමයි ඔහු තහනම් කරලා තිබුණේ. එතකොට මේ Facebook එකෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඒ පිළිබඳ ස්වාධීන විනිශ්චය මණ්ඩලයක අධීක්ෂණයට ලක් වෙලා තිබුණා. ඒ ඔවුන් මේක සමාලෝචනය කරලා තිබුණා. ඉතින් ඒ ගැන කරපු ඒ ස්වාධීන කණ්ඩායම කරපු පසුවිම විපරමෙන් පසුව ඔවුන් තීන්දුව කළා තිබුණා ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව Facebook ආයතනයේ මේ ගත්ත පියවර නිවැරදි. ඒ අනුව මේ පියවර ඔහුව මේ ෆේස්බුක් සමාජ මාධ්‍යයෙන් ඉවත් කිරීම සාධාරණයි කියලා. නමුත් මෙතන තව ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඒ තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට තමන්ගේ අදහස ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඔහුට මේ පනවල තියෙන තහනම කොතරම් දුරකට පවත්වාගෙන යනවද, එහෙම නැත්නම් ඒක කෙටි කාලයකට පමණක්ද කියන එක. ඉතින් මෙතන දැනට ෆේස්බුක් සමාගම ඔහුව දින නියමයක් නොමැතිව තමයි ෆේස්බුක් එකෙන් තහනම් කරලා තියෙන්නේ. නමුත් පසුව ඒ පිළිබඳ යථා කාලයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් නැවත පැමිණෙන්න පුළුවන් වෙන විදිහට මේ ෆේස්බුක් එකේ අපි කියන මේ කොමියුනිටි රූල්ස්, එහෙම නැත්නම් ඔවුන්ගේ ඒ රීතිමාලාව ගැනත් නැවත අවධානය යොමු කරන්නටයි කියලා මේ මණ්ඩලය, මේ මිනිස්ටර් මණ්ඩලය ප්‍රකාශ කළ තියෙනවා.
ඔව්, එතකම අමල් ඊයේ අපිට අසන්නට ලැබුණා මේ ඔස්ට්‍රේලියාව සහ චීනය අතර දිගින් දිගටම පැවති මේ මතභේද අතරේ අලුතෙන්ම මේ ආර්ථික එකඟතාවය ඒ චීනය විසින් අත්හිටුවීමක් සම්බන්ධයෙන් මම කැමති ඒ පිළිබඳවත් දැනගන්න.
මෙතන චරිතය චීනය සහ ඔස්ට්‍රේලියාව අතර තියෙන මේ ආර්ථික ගිවිසුම අත්හිටුවීමට චීනය ඒකපාර්ශ්වකව තීන්දුවක් ගත්තයි කියලයි වාර්තා වෙන්නේ. මේකට හේතුවක් හැටියට චීනය දක්වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ චීනය විසින් පවත්වාගෙන යන බෙල්ට් ඇන්ඩ් රෝඩ්, එහෙම නැත්නම් මේ මහා පරිමාණයේ යටිතල පහසුකම් සැලසීමේ ඒ ව්‍යාපෘතිය ඔස්ට්‍රේලියාව රජය අත්හිටවීමට ගත්ත තීන්දුවට එකට එක කිරීමක් හැටියට තමයි චීනය මේ විදිහට ඔස්ට්‍රේලියාව සමග තියෙන මේ ආර්ථික ගිවිසුම අත්හිටවීමට කටයුතු කරලා තියෙන්නේ. මේකෙන් ඔස්ට්‍රේලියාව සහ චීනය අතර තියෙන වෙළඳාමට යම් කිසි පාඩුවක් වෙයි කියන විශ්වාසයක් තියෙනවා. ඒ එක්කම මේ විදිහට දෙරට අතර කියන වෙළඳාමට යම් කිසි බාධාවක් ඇති වුණොත් එය තුලින් ඔස්ට්‍රේලියාවේ ඩොලරේ අගය යම් කිසි විදිහකට පහළ වැටෙන්න පුළුවන් කියන ඒ විශ්වාසය මතුවලා තියෙනවා. ඒ අවධානම ඇති වෙලා තියෙනවා. නමුත් දිගින් දිගටම මේ දෙරට අතර තියෙන මේ විශේෂයෙන් වෙළඳාම සම්බන්ධයෙන් උද්ගත වෙලා තියෙන ප්‍රශ්නය නිසා තවදුරටත් ද්විපාර්ශ්වික සම්බන්ධතාවලට මේක හානියක් වීමේ හැකියාවක් තියෙනවා, ඉස්මතු වෙලා තියෙන්නේ. දෙරට අතර වෙළඳාම් තවත් සීමා කිරීමක් සිද්ධ වෙන්න පුළුවන් කියන ඒ අනතුරු වැදගීමත් චීනය විසින් ඉදිරිපත් කරලා තියෙනවා.
ඔවමල් අපිට ඒ වගේම මේ ගෙවි ගිය සති අහන්නට ලැබුණ තවත් කරුණක් තමයි මේ මයික්‍රොසොෆ්ට්හි හිටපු අධිපති බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස්ගේ විවාහය දෙදරා යාම. මම කැමති ඒ පිළිබඳවත් අතරතුර දැනගන්න.
චරිතා, මේ බිල් ගේට්ස් කියලා කියන්නේ ලෝකයේ අවස්ථාවකදී හිටපු ලොකුම ධනවතා හැටියට හඳුන්වන්නේ ඔහු සහ ඔහුගේ බිරිඳ මෙලින්ඩා. ඒ දෙපළ දැන් අවුරුදු 27ක් ඔවුන් විවාහ වෙලා ඔවුන් ඇතරම මෙලින්ඩා ගේට්ස් බිල් ගේට්ස්ව හම්බ වෙලා තියෙන්නේ මෙලින්ඩා මයික්‍රොසොෆ්ට් ආයතනයේ සේවය කරන්න ආවට පස්සේ. එතකොට මේ ප්‍රේම සම්බන්ධය පසුව ඔවුන් විවාහ වෙලා මේ වෙනකොට ළමුන් තිදෙනෙක් ඔවුන්ට ඉන්නවා. ඉතින් අවුරුදු 27කට පස්සේ ඔවුන් ප්‍රකාශකට පත් කළා තියෙනවා ඔවුන් වෙන් වෙන්න තීන්දුව කළා තියෙනවා කියලා. මේ දෙපළ විසින් අද ලෝකයේ ලොකුම අපි කියන මේ චැරිටි එක, එහෙම නැත්නම් ආධාර ලබා දෙන පුණ්‍යාධාර හැටියට කටයුතු කරන ලෝකයේ ලොකුම ආයතනය බිල් ඇන් මෙලින්ඩා ගේට්ස් ෆවුන්ඩේෂන් කියන එක තමයි ලෝකේ තියෙන. ඔවුන් මේ වෙනකොට අතිවිශාල මුදල් ධනස්කන්ධයක්, තමන්ගේ ධනස්කන්ධයක් කියන මේ චැරිටබල් එහෙම නැත්නම් පුණ්‍ය කටයුතු සඳහා විදං කරලා තියෙනවා. විශේෂයෙන් අපි ගත්තොත් මේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ගැලුවත් කොරෝනා වෛරසය එන්නත නිෂ්පාදනය කරන්න ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් කියන ආයතනයට පමණක් ඩොලර් මිලියන 100ක ප්‍රදානයක් ඔවුන් කරලා තියෙනවා. ඉතින් මේ දෙපළ ඔවුන්ගේ විවාහය අවසන් කරනවායි කියන කියන්නේ මේ ඔවුන් විසින් ඇති කරපු ඒ පුණ්‍ය ආයතනයට කොයි විදිහට මේක බලපෑමක් ඇති වෙයිද කියන එක තමයි මුළු ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන්නේ. බිල් ගේට්ස්ට ලෝකයේ මේ වෙනකොට ප්‍රධානම ධනවතුන් අතරින් එක් පුද්ගලෙක් හැටියට ඔහුගේ වත්කම ඩොලර් බිලියන 130ක්, මිලියන නෙමෙයි බිලියන 130ක් හැටියට හඳුන්වලා තියෙනවා. ඉතින් එවැනි පුද්ගලෙක් ඔහුගේ විවාහය මොන හේතුවක් නිසා මේ විදිහට දෙදරා ගියාද කියන එක ඔහු ප්‍රකාශ කළා නැහැ. නමුත් ඔවුන් ඉල්ලීමක් කළා තියෙනවා ඔවුන්ට ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්නට ඔවුන්ට යම් කිසි අවකාශයක් ලබා දෙන්න කියලා. නමුත් මේ දෙපළ තමන්ගේ පුණ්‍ය කටයුතු ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යනවායි කියන සහතිකය ඔවුන් ලබා දුන්නු. ඒ සැකය දුරු කරන්නට මේ දෙපළම කටයුතු කළා කියලා.
ඔව්, එහෙනම් අමල් අපි ස්තුතිවන්ත වෙනවා. නැවතත් ලබන සතියේ සිකුරාදාත් ලොවට අතුලෙන් හමු වෙමු. ආයිබෝන්.
ආයිබෝන් චන්ද.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න. SBS සිංහල Facebook පිටුව follow කරන්න.